සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දිනාටම සදහවත්නි සදහම් ආලෝකයෙන් සිත් සතන් නිවාස සනසාලෙන බෞද්ධ රූප වාහිනියේ බාහිර පටිගත කිරීමක් ලෙසින් පහළ බෝමිරිය ශ්‍රී විද්‍යාලෝක පිටුවෙන් විහාරස්ථාන පුදුපීමේ සිට ඔබ වෙත සමීප කරන උතුම් දායකත්ව ධර්මානුශාසනාව ආරම්භ කරන්නට සූදානම්. දේශනා පවත්වන්නට සිදුකොට වදාළ පාද නමස්කාර පූරක ආරාධනාවෙන් මෙම උතුම් වූ සද්ධර්ම මණ්ඩපයේ වෙතට වැඩම කොට වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නී දේශනාව සඳහා පින්බර දායකත්වය ලබා දෙන්නේ පහළ බෝමිරිය කඩුවෙලියන් ලිපිනෙහි පදිංචි පූජා ප්‍රසන්න මහත්මා සහ එම මහත්මිය දියණියන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. එහෙමනම් මෙතෙන් සිට දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහෝපාද්‍යය විද්‍යාලෝක මහා පිරිවෙන් ඇතුළු පංචමහා විහාරාධිපති අතිපූජනීය අතුරුගිරියේ විමල වංශාභිදාන අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. එවගේම මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරන පූජා ප්‍රසන්න මහත්මා එම මහත්මිය ඇතුළු දියණියන් දෙදෙනා ප්‍රදාන ධර්මාශ්‍රවණයට මේ ස්ථානයට රැස්සුණු පින්වත්නි. ඉතින් මේ සියලු දෙනාම අද මේ ස්ථානයට රැස් වෙලා තිබෙන්නේ ධර්මාශ්‍රවණය කරන්නට. පින්වත්නි, මේ ජීවිතයේ ධර්මය මුණ ගැහිම අපි ලබාපු මහ විශාල ප්‍රතිලාභය. ඒ ප්‍රතිලාභේ ස්වල්ප දෙයක් නෙමෙයි. ඉතින් මේ ධර්මයේ ප්‍රතිලාභය අපට මුණ ගැහුනහම අපි බලන්න ඕන, ඒ ධර්මයේ පාවිච්චි කරලා බලන්න ඕන. ඉතින් ලංකාවේ ගොඩාක් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ධර්මයේ මුණ ගැහුණත් ඒගොල්ලන්ට ධර්මයේ භාවිතා කරන්න ලෑස්ති වෙන්නේ නැහැ යගේ ඇතුළාන්තේ. ඒතර ධර්මයේ භාවිතා නොකරන කෙනෙක් තුළ මේ බුද්ධ ශාසනය පෙන්වන සංසිඳීම එන්නේ නැහැ පින්වත්නි. දැන් ওই පින්තුන්ලාට හොඳටම තේරෙනවා මේ ජීවිතේ දුකක් බව. දුකෙන් මිදෙන්න ඕන කියලා තේරෙනවා. නමුත් දුකෙන් මිදෙන්න ඔය පිනතුල ඇත්තටම මොනවද කරා? ඉතින් බලානේ යද්දී මොකුත්ම කෙරිලා නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය හරි ලස්සන තැනක්. ඒ බුද්ධ ශාසනය ඇතුලේ යම් කෙනෙක් පිළිවෙත් පිරුවොත් ඒ පිළිවෙත් පුරන කෙනා සම්පූර්ණයෙන්ම සංසිඳෙන්න පටන් ගන්නවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපේ පිළිවෙත් ගොඩාක් දුර්වල වෙලා ආධ්‍යාත්මික ගමන් මඟ කඩාගෙන වැටිලා. එතකොට එහෙම කඩාගෙන වැටිලා තියෙන්නේ ඇයි කියලා ඔයාලගෙන් ඇහුවොත් ඔය පින්නතුන්ලා අපට නිතරම කියනවා එක දෙයක්. මොකද්ද? ඔය පින්නතුන් ලක්කින අනේ ස්වාමීනි එහෙම පිළිවෙත් පුරන්න නම් ඕන තමයි. හැබැයි ඉතින් ඒවා කරන්න අපිට වෙලාවක් නැහැ. අපි මේ තියෙන වැඩත් එක්ක අමාරුයි කියලා ගොඩාක් දෙනෙක් කියනවා. නමුත් පින්වත්නි පිළිවෙත් පුරන්න ඇති කෙනෙක් තුළ කවදාවත් සංසිඳීමක් එන්නේ නැහැ. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපි දෙදෙනාටම අපේ සංසිඳීම අපට උරගාලා බලන්න වෙන්නේ පිළිවෙත් පුරා ගැනීමෙන්ම පමණයි. පිළිවෙත් පුරන් නැත්තම් අපිට මේ බුද්ධ ශාසනයේ අර්ථයට එකතු වෙන්න පුළුවන්කමක් නැහැ. ඇත්තටම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරනවා කියන්නේ මොකද්ද? තමන් දිහා බලන එකට. තමන්ගේ පැත්තට හැරෙන එකට. ඇතුලාන්තයේ බලන එකට. ඒ ඇතුලාන්තේ බලන්ඩ බලන්ඩ ඇතුලේ තියෙන දේවල් ටික පේන්න ගන්නවා. ඒ ඇතුලාන්තේ බලන්න නැති කෙනෙක් හැමදාමත් එයා හිතන්නේ ලෝකයේ අඩුපාඩු සහගතයි කියලා. එයා හිතනවා ලෝකයේ අඩුපාඩු සහගතයි කියලා. ඇත්තටම ලෝකයේ අඩුපාඩුවක් නැහැ. ලෝකයේ සාමාන්‍ය රිද්මයට ගලාගෙන යනවා. අපට තමයි අඩුපාඩු සහගත సంతානයක් තියෙන්නේ. ඇතුළ දුර්වල වෙච්ච හැම කෙනෙක්ම චෝදනා කරන්නේ ලෝකයට. ඒක ඇතුළ දුර්වල වෙනකොට අපි තුල වෙන දෙයක්. ඇතුළ දුර්වල වෙනකොට අපි හැම වෙලාවකම චෝදනා කරනවා බාහිර ලෝකයට. පින්වත්නි මේ බුදුරජාණන්සේගේ ධර්මයේ ඇතුළේ බුදුරජාණන්සේ කවදාවත් හැදුවේ නැහැ බාහිරට මේ අභ්‍යන්තරයේ නොදක බාහිරට ඇඟිලි ගන්න ශ්‍රාවකිය. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ ස්වરૂපේ දිහා බැලුවත් අපට තේරෙනවා. ස්වභාවයේ දිහා බැලුවත් අපට තේරෙනවා ඒක කොයිතරම් ගැඹුරුද සහ ඒකෙන් තමන්ව කොච්චර සංසිඳනවද කියලා. තිබින්නත් අපි කවදාවත් හිතන්නේ නැති නිවීමක් බුදුරජාණන්සේගේ ධර්මයේ තුලින් අපට අත්දකින්න පුළුවන්. හැබැයි බුද්ධ ශාසනයේ රටාවට තමයි මේ වැඩේ කරන්නේ. මේ බුද්ධ ශාසනයේ පෙන්වන රටාවක් තියෙනවා. දැන් බලන්න ඕනම ගාථාවක ඒ රටාවට තමයි බුද්ධ ශාසනය මතු කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු. සබ්බේ සංඛාරා අනිච්ඡාති. ස්වභාවිකත්වයේ කියනවා. හොඳට බලන්න ස්වභාවිකත්වය. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියන එක කාගේවත් බලපෑමක් නෙමෙයික තමයි මේ ස්වභාවික රිද්මය. යදා පඤ්ඤාය පස්සති. ඒ ස්වභාවික රිද්මයට එකතු වෙන්න අවශ්‍ය දේ කියනවා. යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකිනකම්. එතකොට මේ ස්වභාවික රිද්මයට සමවැදිච්ච කෙනාගේ ප්‍රතිලාභය කියනවා. අත නිබ්බින්දති දුක්ඛේ. එයා දුක ගැන එයා කලකිරෙන්න පටන් ගන්නවා. ඒස මග්ගෝ විසුද්ධිය. ඒකෙන් එයා සදාතනිකව පාරිශුද්ධියට පත් වෙනවා. දැන් බලන්න බුද්ධ ශාසනයේ ස්වභාවය තමයි පළවෙනියෙන් කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති. ඒක ස්වභාවයක්. ඒ ස්වභාවයට මිනිසුන් එකතු වෙන්න බැරි ඇයි? ඒ ස්වභාවයට මිනිසුන් එකතු වෙන්න බැරි ඇතර මේ ස්වභාවයට එකතු වුණාම කවදාවත් අපේ ජීවිතය තුළ අවුල් වෙන්නේ නැහැ. බලන්න අපේ ඇතුළාන්තේ කොයිතරම් අවුල් වෙලාද. අපිට තියෙන අවුල් වෙච්ච ඇතුළාන්තයක්. එතකොට මේ අවුල් වෙච්ච ඇතුළාන්තයක් තියාගෙන අපි අපේ ජීවිතය ඇතුලේ ප්‍රඥාවෙන් විමසා බලන්න ඕන දේ විමසා බලන්න නැතුව හොඳටම අවුල් වෙලා. ඒ අවුල තවදුරටත් මෝරනවා. තර මේ එක ගාථාවක් ඇතුලේ තියෙන බුද්ධ ශාසනයේ හැඩය. සබ්බේ සංඛාරා අනිච්ඡාතේ. අනිත්‍යතාවය කියන එක ජාතියකට ගෝත්‍රයකට පිරිසකට ස්ත්‍රීන්ට පුරුෂයන්ට පැවිද්දන්ට වෙන් වෙන්න එකක් නෙමෙයි. ඒක තමයි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාළේ ස්වභාවිකත්වය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ස්වභාවය තේරෙන්න අවශ්‍ය తత్వේ ප්‍රඥාව. අත නිබ්බින්දති දුක්ඛ. ඒතකොට ප්‍රඥාවේ කෙලවර මොකක්ද යාට ලැබෙන්නේ? අත නිබ්බින්දති දුක්ඛ. යා දුක ගැන කලකිරනවා. ජීවිතය ගැන කලකිරෙන්නේ නැහැ. ඒස මග්ගෝ විසුද්ධිය. ඒක තමයි සැබෑවටම පිරිසුදු වෙන ක්‍රමය. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා චුන්ද කියලා මිනිස්සෙක්යා කිව්වා මම පිරිසුදු වෙන්න උත්සාහ කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ කොහොමද ඔයා පිරිසුදු වෙන්න උත්සාහ කරන්නේ කියලා. ඒතර එයා කිව්වා මම උදේම නැගිටලා අමු ගොම ගානවා. අමු ගොම ගන්න බැරි වුණොත් අමු තනකොළ අතුරනවා. ඒත් බැරි වුණොත් මම උදේම නැගිටලා ගිනි දෙවියෝ පුදනවා. ඒත් බැරි වුණොත් ඒ තෙලි වුණොත් එහෙම මම කරන්නේ ඉර පායගෙන එනකොට ඉරට වඳිනවා. එළියට බැලලා ඉරට වඳිනවා. හොඳයි ඉරට බැඳ ගන්නත් බැරි එළි වුණොත් ඉරට බැඳ ගන්නත් බැරි එළි වුණොත් එහෙම මම කරන්නේ කෙලින්ම මේ ගඟට ගිහින් පව් හොදලා අරිනවා. ගඟට බැලලා පව් හොදලා බලන්න බුදුරජාණන්ස එයාටවත් ගැරහුවේ නැහැ. ඇත්තද කියලා පැත් නිශ්ශබ්ද වුණා. එතකොට එයා කිව්වා මේ හරි ඔබ වහන්සේ පිරිසුදු වීම කියන්නේ මොකද්ද කියලා මං ඒක දැනගන්න කැමතියි කිව්වා. ඊට බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් තමන්ගේ අකුසල ධර්ම ගැන සංවේදී නම් අකුසලයේ ගැනත් සංවේදී නම් ඒ අකුසල ධර්මයි අකුසලයේ ඒ කියන්නේ අකුසල ධර්ම කියන්නේ අකුසල ධර්ම කියන්නේ තමන් තුල පැන නගින රාග ද්වේෂ මෝහ ඒවා නිසා හටගන්න සිතුවිලි තියෙනවා ඒවට කියන්නේ චිත්ත චෛතසික ධර්ම එයාගේ හැම වෙලාවකම සිතුවිලි ප්‍රවාහයේ ගලන්නේ රාගය හෝ ද්වේෂය හෝ මෝහයේ පදනම් වෙලා නා ඒක එයාගේම සිතින් අවබෝධ කරනවා නා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් චුන්ද එයා ගොම ගෑවේ නැති වුණාට කමක් නැහැ කිව්වා. එයා අමුතනකොළ ඇතිරුවේ නැති වුණාටත් කමක් නැහැ කිව්වා. උදේම නැගිටලා ගෙදර මැද ගිනි මැලයක් ගැහුවේ නැති වුණත් කමක් නැහැ කිව්වා. එයා ගිනි දෙවියෝ පිදුවේ නැති වුණත් කමක් නැහැ කිව්වා. ගඟට බැහැලා පව් හොදලා ආරින්න බැරි වුණත් කමක් නැහැ කිව්වා. චුන්ද ඒක තමයි මේ බුද්ධ ශාසනයේ සැබෑ පාරිශුද්ධිය කිව්වා. ඔයා කැමති නම් මේක ඇතුළට ගන්න කිව්වා. මෙතන ඒ දැන් බලන්න එයාට තමන්ගේම සිතේ රාග ද්වේෂ මෝහත් පේනවනම් ඒ රාග ද්වේෂ මෝහ නිසා පැන නගින සිතුවිලිත් පේනවනම් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක තමයි පිරිසුදු වෙන්නේ ඒක. එතකොට බුදුරජාණන් වහන්සේ විශ්වාස කළේ නැහැ කෙනෙක්ව නාලා කෙනෙක්ව නාවල පිරිසුදු කරන්න පුළුවන් කියලා. බුද්ධ ශාසනය පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ අකුසල ධම්මා අකුසලස්ස ධම්මස්. එයාට අකුසල ධර්ම පේනවා නම් අකුසලයක් පේනවා නම් ඒ කාගේවද එයා ගැන එයාට පේනවා නම් ඒ පේන මට්ටම තමයි පාරිශුද්ධිය කරා යන්නේ. අන්න ඒ පේන කෑල්ලට කියන්නේ ප්‍රඥාව කියලා. ඒ පේන කොටස තියෙන්නේ ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ ලස්සන දෙයක්. අර දැන් මේ ගාතාවේ තිබ්බේ සබ්බේ සංඛාරා අනිච්චාති. මොනවද අනිත්‍ය? මේ කියන ටිකම තමන්ගේ සිතයි සිතුවිලි අනිත්‍ය වෙලා යනවා. ඒ අනිත්‍ය වෙලා යන්නේ ඉතිරි නැතුව මේ වෙලාවේ හිතෙන සිතුවිලි මේ වෙලාවේ විතරයි. ඊළඟ මොහොතට අදාළ නැහැ. ඒ නිසා හැම වෙලාවකම අලුත් වෙන්න ඕන. හැම වෙලාවම අලුත් වුණාම ප්‍රශ්න නැහැ. අවස්ථාවට ප්‍රතිචාර දක්වනවා. හැම වෙලාවකම අලුත් වෙනවා. අලුත් වුණාම පරණ ඔක්කොම ඉවරයි. මේ අවස්ථාව තමයි වැදගත්ම අවස්ථාව. ඇයි අලුත් වෙන්නේ කොහොමද? ඒ අලුත් වෙන්නේ අර පරණ ඔක්කොම අමතක කරලා දානවා. මොකද සිත ගැන දන්න කෙනාට ඒක හරි පහසුයි. ඔක්කොම අතහැරලා දාන්න පුළුවන්. මේ අවස්ථාව හොඳම වෙලාව වගේ දැනෙනවා. මේ අවස්ථාව ආයේ කවදාවත් එන්නේ නැහැ වගේ දැනෙනවා. මේක තමයි හොඳම අවස්ථාව කියලා හිතෙන්න ගන්නවා. ඒකනික සබ්බේ සංඛාරා අනිච්ඡාති. තමන්ගේ සිතයි සිතුවිලි අනිත්‍යයි කියලා බලන්න පුළුවන් නම් හේතුන් නිසා හටගත්ත දේවල් ඔක්කොම අනිත්‍යයි කියලා බලන්න පුළුවන් නම් යදා පඤ්ඤා ඒ බැල්ම එන්නේ සාමාන්‍ය මිනිහෙකුට. ඒ බැල්ම එන්නේ ප්‍රඥාවන්තයාට විතරයි. යදා පඤ්ඤාය පස්සති ඒ දර්ශනේ එන්නේ ප්‍රඥාවට විතරයි. අත නිබ්බින්දති දුක්ඛේ ප්‍රඥාමින් බලන්න බලන්න යා මොකක් ගැනද කලකිරෙන්නේ? දුක ගැන කලකිරෙනවා. ඇයි බලන්න පින්වත්නි අපි දුක තුරුල් කරගෙන යන්නේ. දුකට බැහැගෙන ඉන්නේ. දුකයි කියලා කිව්වට දුක අතාරින්න ලෑස්ති නැහැනේ. මේක දුකයි දුකයි කියලා අපි කිව්වට අපිට කිසිම උමනාවක් නැහැ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අත නිබ්බින්දති දුක්ඛේ. කාට හරි දුක ගැන කලකිරෙන්න පුළුවන් මට්ටමට යා ප්‍රඥාව ඔසවලා තියෙනවා නම්, ඔසවලා තියෙනවා කියන්නේ මොකද්ද? සියලු සංස්කාර අනිත්‍යයි කියලා බලන බැල්මට, ඒ අනිත්‍යතාවය ඔස්සේ විමසා බලන එක තමයි ප්‍රඥාව ඔසවලා තියෙනවා කියන්නේ. ඒස මග්ගෝ විසුද්ධිය. ඒක තමයි සැබෑ පාරිශුද්ධිය. ඒක තමයි සැබෑ පාරිශුද්ධිය. ඉතින් ඒ සැබෑ පාරිශුද්ධිය කියන එකට අපි කොහොම හරි යන්න ඕන. ඒකට අපට තියෙන්නේ අපේ සිත ගැන ගැඹුරින් විමසා බලන්න විතරයි. අපිට වෙන කරන්න මොකුත් නැහැ. අපිට තියෙන්නේ අපිව ගැඹුරින් විමසලා බලන්න විතරයි. ඉතින් අපිව ගැඹුරින් විමසගත්තොත්, අපිට අපිව ගැඹුරින් විමස ගන්න විදියක් ගැන අපට දැනුනොත්, අපට තේරුනොත්, පින්වත් නිතන යාතුල වැඩෙන්නේ ධර්මයමයි, ධර්මාර්ථයමයි. දැන් අද ලංකාවේ ගොඩාක් දිනෙකට වෙලා තියෙන දේ තමයි ඒගොල්ලෝ ප්‍රඥාව ගැන දන්නෙත් නැහැ, ප්‍රඥාවෙන් විමසා බලන්න ඕන දේ දන්නෙත් නැහැ, කලකිරින්න ඕන දේ දන්නෙත් නැහැ, පිරිසුදු වෙන විදිය දන්නෙත් නැහැ. ඇත්තටම ලංකාවේ බෞද්ධ මොකුත් දන්නේ නැහැ. ඒගොල්ලන්ට ලොකු අදහසක් නැහැ. ලොකු දෙයක් යාලට ඔළුවේ වැඩ කරන්නේ මේ ප්‍රඥාවෙන් ආත්පස ආලෝකමත් වෙනකොට තමයි සංසිඳෙන්නේ. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ විඥාණං අනිදස්සන. විඥාණයට නිදර්ශන තිබ්බොත්, නිදර්ශන කියන්නේ නිදසුන් තිබ්බොත්, විඥාණයට නිදර්ශනයක් තිබ්බොත් අවිච්ඡින්නව පැවැත්ම පිළිබඳ විශ්වාසයක් තිබ්බොත්, නිදර්ශනේ නැත්තම් එයා විශ්වාස කරන්නේ එයාගේ සිත. එයා එයාගේ සිතවත් එයාගේ සිතුවිලිවත් විශ්වාස කරන්නේ ඇයි? සිතත් වෙනස් වෙනවා, සිත වෙනස් වෙන හැම මොහොතක් ගානේ සිතුවිලිත් අලුත් වෙනවා. දැන් බලන්න මේ බණ පටන් ගන්නකොට තිබ්බ සිතුවිලි නෙමේ දැන් තියෙන්නේ. එහෙම සිතුවිලි මත සිත පදිංචි කරගෙන ඉන්න අපට පුළුවන්කමක් නැහැ. ඒක කරන්න බෑ පින්වත්නි. එතකොට විඥාණං අනිදස්සනං, විඥාණයට නිදර්ශන නැත්තං අනිදස්සනං. ඒ කියන්නේ විඥාණයට තියෙන නිදර්ශනේ මොකද්ද? සිතුවිලි ප්‍රවාහය මත පදිංචි වෙන එක. සිතුවිලි ස්ථිරසාරව පිළිගන්න එක. Taman ගිහිතේ හටගන්න සිතුවිලි ස්ථිරසාරව පිළිගන්නවා නම්, ඒව අනිත්‍යයි කියලා බලන බැල්ම නැත්තං, ඒ විඥාණයට නැවත ගර්භාෂයකට යන්න තියෙනවා පිළිසරණක්. විඥාණං අනිදස්සනං, අනිදස්සනං කියන්නේ නිදර්ශන නැහැ. අනන්තං සබ්බතෝ පබං. ඒක වෙන්නේ අනන්ත ප්‍රභාස්වර භවකින්. අනන්තං සබ්බතෝ පබං. ප්‍රභාස්වර භව කියන්නේ ප්‍රඥාවට. ප්‍රභාස්වර භව කියන්නේ ප්‍රඥාවේ ආලෝකයට. අනන්තං සබ්බතෝ පබං. එත්ත ආපෝච පඨවී තේජෝ ආයෝ නගාදති. එහෙම ප්‍රඥාවෙන් ආලෝකමත් වුණාම මේ සතර මහා ධාතුවට විඥාණය ඇසුරු කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ බඳු සවිඥානික කයක් ආයේ ලැබෙන්නේ නැහැ. එත්ත නාමංච රූපංච සේසං උපරුජ්ජත. නාම රූපයන්ගේ නිරුද්ධ වීම එනවා. නාම රූප ධර්මයන්ගේ උපචය ආය හටගන්න නැති මට්ටමට නිකන් දුක ඉවර වෙනවා. මෙහි කොච්චර ආවත් දුක විතරයි. ඔය පින්නතුන්ලා හොඳට කල්පනා කරලා බලන්න, මෙහි නැහැම මිනිහෙකුටම තියෙන දුක විතරයි. මෙහි ඊට වඩා මොකුත් නැහැ. එත්ත ආපෝච පඨවී තේජෝ වායෝ නගාදති. එත්ත නාමංච රූපංච සේසං උපරුජ්ජති. නාම රූප නිරුද්ධ වීමෙන් ලෝකේ සියල්ලම නිරුද්ධ වී යනවා. හැබැයි මේකේට දැන් අපි මොකද්ද කරන්න තියෙන්නේ? ඒ කියන්නේ විඥාණයට නිදර්ශනය මොකද්ද? සිත විශ්වාස කරන එක. සිතුවිලි විශ්වාස කරන එක. ඇයි සිත විශ්වාස කරන්න බැරි? සිතුවිලි ඇතිවෙලා නැතිවෙලා යනවා. සිතුවිලි වලට අනුව හට ගන්න රූපයත් ඇතිවෙලා නැතිවෙලා යනවා. ඒ කියන්නේ ලෝකේ පවතින එකම සදාතනික රිද්මයයි තියෙන්නේ. මොකද්ද? ඇතිවීම සහ නැතිවීම. ඇතිවීමයි නැතිවීමයි විතරයි තියෙන්නේ. ඇතිවෙලා නැතිවෙලා යන ලෝකය මත ස්ථිරසාරව පතිත වෙන එක, ස්ථිර වශයෙන්ම බැසගන්න එක, ඒ බැසගන්න එක තමයි විඥාණයට තියෙන නිදර්ශනය. පින්වත්නි, මේ දෙවියෙක්වත් බඹෙක්වත් කවුරුවත් මේ ලෝකේ අපිව කරකවන්නේ නැහැ. ඒ ස්ථිරසාරව පිළිගැනීම කියන එක ආවහම ඒ පිළිගැනීම ආපු තැනක තමයි මේ පැවැත්ම තහවුරු වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට අවබෝධය කරා යනවා නම් තියෙන පුංචි දෙයයි මොකද්ද? සිතත් සිතුවිලිත් මත විශ්වාසය තියන්න නැතුව ඉන්න එක. කවදාවත් සිතුවිලි පාලනය කරන්න යන්න එපා. කවදාවත් සිතුවිලි වලට එරෙහිව නැගී සිටින්න එපා. කවදාවත් සිතුවිලි යට කරන්න එපා. සිත තුළ සිතුවිලි හට ගන්නකොට ඒකට අභියෝග කරන්න එපා. බලන්න, මේ ඔක්කොම අමාරු ඒවා. සිතුවිලි පාලනය කරන එකත් අමාරුයි, සිතුවිලි යට කරන එකත් අමාරුයි, සිතුවිලි වලට අභියෝග කරන එකත් අමාරුයි. ලේසි දෙයක් තියෙනවා. මොකද්ද? තමන්ගේම සිත වැඩ කරන විදිය අඳුන ගන්න එක. එච්චරයි බුදුරජාණන් වහන්සේ වදාළේ ලේසිම දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කවදාවත් සිතටවත් සිතුවිලි වලටවත් ගරහන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කරන්නේ තමන්ගේම සිත අවබෝධ කරගන්න එක. අන්නේ අවබෝධ කරගන්නවා කියන කෑල්ල තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට සිත අවබෝධ කරනකොට සිත ඇති වෙලා නැති වෙලා යන බව දැනෙන්න ගන්නවා. ඒත් පින්වත්නි, මේ සත්‍ය අවබෝධය කරා යන එක, සත්‍ය අවබෝධය කරා යන එක ලේසි වැඩක් නෙමෙයි, අමාරු වැඩක්. මේක මේ තුන් මාසික දැන් මේක මෙහෙම අහුවාම නිකන් සරලයි වගේ පෙනුනට මේක එහෙම දිගට කරගෙන යන්න තරම් අපිට හයියක් නැහැ. මේ වැඩේ බොහොම අමාරු වැඩක්. ඇයි හයියක් නැත්තේ? හයියක් නැත්තේ මේ අපි තුල ස්වභාවයෙන්ම පිහිටි කෙලෙස් සහගත ගතියට ධර්මයේ පෑහෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපිට අපේ සිත නිතරම ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. ඒකයි ධර්මයක් වඩන එක මෙච්චර අමාරු. හොඳට බලන්න, ධර්මයක් වඩන එක ගොඩාක් අමාරුයි. ඇයි මේ ධර්මයේ වඩන එක ඉච්චර අමාරු? අමාරු මේ අපේ තියෙන කෙලෙස් සහගත ගතියට ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් බුද්ධ කාලේ හිටපු ශ්‍රාතන් වහන්සේලාගේ ස්වභාවය තමයි ඒගොල්ලෝ කෙලෙස් සහගත ගතිය ගොඩාක් සංසිඳිලා නිකන් ධර්මයේ මතු කරන්න විතරයි ඕනේ. එයාගේ ඇතුළට ධර්මය යනවා. අද එහෙම නැහැ. අද කෙනෙකුට ධර්මයේ මතු කරලා හරියන්නේ නැහැ. එයාගේ පස්සෙන් ධර්මය, එයා ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යනකම් එයාගේ පස්සෙන් ඉන්න ඕන. නැත්තම් එයා බලාගෙන ඉද්දි ධර්මයෙන් විශ්වෙලා යනවා. දැන් බුද්ධ කාලේ පුළුවන් තරම් ඒගොල්ලෝ ධර්මී පැත්තට විසිවුණි. අද සම්පූර්ණයෙන් විසිවෙන්නේ කෙලෙස් පැත්තට. එයා සම්පූර්ණයෙන් විසිවෙලා යන්නේ කෙලෙස් පැත්තට. එයා විසිවෙන්නේ ධර්මී පැත්තට නෙමෙයි. එයා විසිවෙන්නේ කෙලෙස් පැත්තට. ඉතින් ඔය පින්නතුල පුළුවන් තරම් ධර්මී පැත්තට විසුවෙන්න බොහොම ළඟදී අතෑරෙන නොමේරු ජීවිතයක් අපිට තියෙන. අපිට මෝරපු ජීවිතයක් නැහැ. මෝරපු ජීවිතයක් නැහැ කියන්නේ අපි ඕන වෙලාවක සතර අපායට වැටෙන්න පුළුවන් මට්ටමේ ජීවිතයක්. පින්වත්නි, මේ ජීවිතේ ලොකු සරුසාර බවක් නැහැ. මේ ජීවිතේ සරුසාරකම් නෙමෙයි. ඉතින් මේ ජීවිතය ඇතුලේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් විදියට අපි විමසා බලනකොට ඒ විමසා බැලුවත් හයියෙන් ධර්මය අල්ලගෙන ඉන්න සංසිඳනකන් ධර්මය අතාරින්න එපා. තදින් ධර්මය අල්ලගන්න. මොකද මේ බුද්ධ කාලේ පවා සමහර ස්වාමීන් වහන්සේලා හිටියා පැවිදි වෙලා එකපාරටම අවබෝධය කරා ගියේ නෑ. දැන් බුද්ධ කාලේ හිටිය එකෙක් එයා තමයි ගෙදර හිටපු එකම ළමයා. එයාගේ නම රට්ටපාල කියලා. එයාට රට්ටපාල කියලා කියන්නේ ඒ පළාතේ කෑම හිගයක් ආවොත් ඒ පළාතටම කණ්ඩ දෙන්න තරම් ආර්ථික අයියක් තිබ්බලු. ඒ ප්‍රදේශේ රට පාලනය කරන්න පුළුවන් අයියක් තිබ්බලු දුර්භික්ෂයක් ආවොත්. ඒ නිසා එයාලා ප්‍රසිද්ධ වුණා රට්ටපාල කියලා. ඉතින් එයාට දවසක් බුදුරජාණන්සේ හම්බ වුණා. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහගෙන හිටියා. එයාට හිතුණා මේ ගමන වැඩන්නේ කියලා. එයාට හිතුණා මේ විදියට දුවන එක කිසිම තේරුමක් නැහැ කියලා. මහන්සිය විතරයි ඉතුරු වෙන්නේ කියලා එයාට හිතුණා. මරණයත් එක්ක මේ ඔක්කොම කතා ඉවරයි කියලා එයාට දැනුණා. ජරා මරණ දුකත් එක්ක මේ රට පාලනය කරන්න තියෙන සේසතම අතාරින්න වෙන බව එයාට දැනුණා. හැබැයි එයා දැනගත්ත ධර්මයේ තදින් Tamanගේ ජීවිතේ තිබ්බනම්, තදින් එයාට ධර්මයක් තිබ්බනම් එයා දැනගත්තා ධර්මයේ විසින් එයාව පරිස්සම් කරන බව, ධර්මයේ තුල එයාට රැකවරණයක් තියෙන බව. ගොඩාක් සල්ලි හොයලා ඒ සල්ලි වලින් ලැබෙන්නේ නැති රැකවරණයක් ධර්මයේ තුලින් ඇති බව එයා දැනගත්තා. එයා ගෙදර ගිහින් එයාගේ අම්මටයි තාත්තටයි කතා කළා. එයා කිව්වා, අම්මේ මට මේ සල්ලි වැඩන්නේ නැහැ. මගේ සිත බැඳින්නේ පැවිද්දට. මේබඳු කාම ලෝකයේ අර්ථය මොකද්ද? මේ කාමයන් පස්සේ දුවලා සතුටු උනේ කවුද? කැමැත්තෙන් අරමුණු පස්සේ දුවපු එකම එක මිනිස්සෙක්වත් ආස්වාදයෙන් මුසපත් වෙලා නැහැ අම්මේ. මේ ලෝකේ අම්මේ දුකයි කියලා අපිට පළවෙනි වරට ගැන්වේ බුදුරජාන් වහන්සේ. ඒ වගේම අම්මේ බුදුරජාන් වහන්සේ වදාලා මේ දුකෙන් මිදෙන්න පුළුවන් කියලා. අම්මා දන්නවද මේ දුකෙන් මිදෙන්න බෝධිපාක්ෂික ධර්ම කියලා වඩන්න අවශ්‍ය ධර්ම කොටාසයකුත් අම්මේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ වගේ වෙලාවක අම්මේ අපි තදින් අල්ල ගන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නේද කියනකොට මේ කාන්තාවට දාඩිය දාන්න පටන් ගත්ත අම්මට. ඒ අම්මට හරි බයක් ඇති වුණා. නැයි එකම ළමයානේ ගෙදර ඉන්නේ. අම්මට හිතුණා මේ මොනවද දන්නේ මේ කියන්නේ කියලා. එයා ඉක්මනට හදිස්සි වුණා. හදිස්සි වෙලා කිව්වා, අනේ පුතේ මේ විදියට ගෙවන ජීවිතයක රසයක් තියෙනවා. මැටි පාත්‍රයක් අතට අරන් ගයක් ගයක් ගානේ පිඬ පාතේ වඩින එක පුතේ ඒක ගරහා කරන දෙයක්, ප්‍රශංසා කරන එකක් නෙමෙයි. ගයක් ගානේ පාත්‍රයක් අරන් බත් මාළු ටිකක් ලැබෙනකම් මඟ බලාගෙන ඉන්න එක නිඳා කරන්න ඕන එක. ඒ වගේ නිന്ദාසගත ජීවිතයක් පුතේ ඔයා වගේ කෙනෙකුට හරියන්නේ නැහැ. ඔයා වගේ කෙනෙකුට හරියන්නේ මෙබඳු සුකුමාල ජීවිතයක්. කාමයන් වළඳන්න පුළුවන් ජීවිතයක්. ආස්වාදයෙන් සම්තෘප්තිමත් වෙන්න පුළුවන් ජීවිතයක් ඔයා වගේ කෙනෙකුට හරියන්නේ. ඒ නිසා ඔය විකාර කතාව නවත්තන්න. එතකොට ආයෙත් අර රට්ටපාල කිව්වා, අනේ අම්මේ මේක කොහොමද විකාර කතාවක් වෙන්නේ? කාලිකින් පහළ වෙන බුදුරජාණන් නමක් මේ ලෝකේ සදාතනිකව දුක ඉවර කරගන්න ධර්මයක් කියනවා. ඒක කොහොමද විකාරයක් වෙන්නේ? කාලිකින් මේ මිහිමත පහළ වෙලා බුදුරජාණන් නමක් මේ භව කර්ම රැස් වෙන ප්‍රමාණයට දුක සකස් වෙන බව, අවිද්‍යාව විසින් මේකට වශී වෙලා තමන්ගේම නාම රූප ධර්ම විපාකයක් විදිහට දකින්න බැරුව ඒ නාම රූප ධර්මයන් කෙරෙහි ආස්වාදයෙන් බැඳුණු විඥානයක් පවත්වලා, ආස්වාදයෙන් බැඳුණු විඥානයක් පවත්වලා අනාගත සසර හැදෙන විදිය වදාරණ එක අම්මේ කොහොමද විකාරයක් වෙන්නේ? අනේ අම්මේ මගේ සිත බැඳින්නේ පැවිද්දටයි. මේ අම්මට කලන්තය දුනා. දැන් උනත් බලන්නකො පිළිවෙත් පුරනවා කිව්වොත් අම්මලා හිතන්නේ ඒක නුසුදුසු දෙයක් විදියට. දැන් සමහර තරුණ ළමයි ඉන්නවා බඹසර රකින්න හරි කැමති, අම්මා කැමති නැහැ. තරුණ දරුවෝ ඉන්නවා පිළිවෙත් පුරන්න කැමති, අම්මා කැමති නැහැ. හොඳට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන ඉස්සරහට යන්න දරුවෝ කැමති අය ඉන්නවා, අම්මා තමයි කසාදෙ හදිස්සි කරන්නේ. ඇයි කියලා එවම කියන මුණුබුරෙක් බලන්න ඕන කියලා. පින්වත්නි, මේ සංසාරේ කොයිතරම් මුණුබුරු නාවල ඇද්ද? කොච්චර දරුවෝ නලවල ඇද්ද? මොන තරම්නම් පින්වත්නි මේ ඉපදෙන මැරෙන සසරේ දරුවෝ හුරතල් කර කර ඉන්න ඇද්ද? පින්වත්නි මේ විදියට දරුවෝ නලව නලව ආපු සසරක්නේ තියෙන්නේ.
එහෙම සංසාරයක බුදුරජාණන් සනමක් පාල වෙලා මේ සංසාරේ සම්පූර්ණයෙන් ඉවර කරගන්න ධර්මයක් කියද්දී එයා සසරට නෙමෙයි වටිනාකම දෙන්න ඕන. එයා ධර්මයටයි වටිනාකම දෙන්න ඕන. ඉතින් මේම කියද්දී අර අම්මට කලන්තය ඇදිලා තියෙනවා. අනේ අම්මේ මගේ සිත බැඳින්නේ පැවිද්දට කියපු ගමන් කඩාගෙන වැටිලා. එයාට ඒක උහුල ගන්න බැරි වුණා. ඊට පස්සේ පින්නොත් නී වතුරේම ගාලා ඉතින් යාව ලෑස්ති කරලා අරගෙන තේරුම් කරාට දැන් ඉතින් මේ රටපාල ආන්නෙම නැහැ. ඊට පස්සේ යාළුවොන්ට කිව්වා. අම්මා උපායක් පාවිච්චි කළා. යාළුවොන්ට කිව්වා අනේ පුතේ අපේ කොල්ලා යන්න යනවා මාන වෙන්න. උඹලා ගිහින් කොහොම හරි පුතාව අනිත් පැත්තට හරවපල්ලා කියලා යැව්වා. මේගොල්ලෝ ගොඩක් ධනවත් අයනේ. ඒතර අපිට තේරෙනවා සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි නිකන් ගෙයක් දොරක් තියෙන මිනිසෙක් නෙමෙයි. ඉතින් මේ යාළුවා ඇවිල්ලා කිව්වා. යාළුවා ඇවිල්ලා කිව්වම මේ රටපාල එක අහන්නෙත් නැහැ. අම්මා කැමතිත් නැහැ. ඊට පස්සේ මෙයා උපායක් පාවිච්චි කළා. මෙයා කිව්වා හරි. මට පැවිද්ද නැත්තම් අම්මේ මේ පැවිද්ද මට ලැබෙන්නේ නැත්තම් මම ජීවිතය අතාරිනවා කිව්වා. මට මේ ජීවිතය අතාරින එක මහල් බලන්න පින්වත්නි ජීවිතේ දෙවෙනි කරලා ධර්මයේ වඩපු අය අපිට කොහොමද අපිට පුළුවන් ද ධර්මයක් දිනු කරන්න? ජීවිතේ අතෑරලා ධර්මයට වටිනාකම දුන්නා. ජීවිතේ දෙවැනි තැනට දාලා ධර්මයේ ගත්ත පළවෙනි තැනට. අපේ ජීවිතේ ධර්මයේ තියෙන්නේ 25 වෙනි පොළට වගේ. එකක් නැහැ, දෙකක් නැහැ, තුනක් නැහැ, දහයක් නැහැ. ධර්මී නැහැ. පින්වත්නි ඔයාලෝ ඇඳගෙන ඉන්න ඇඳුමට දෙන වටිනාකමක් ධර්මයට දෙන්නේ නැහැ. ධර්මයට දෙන්නේ නැහැ වටිනාකමක්. ඔයාලගේ කොණ්ඩෙ වෙනුවෙන් වියදම් කරන මුදලට දෙන වටිනාකම ධර්මයට දෙන්නේ නැහැ. ඔයාලා ඊට වඩා වටිනාකමක් ඔයාලගේ කොණ්ඩෙට දෙනවා. ඔයාලා ඊට වඩා ගැන ධර්මයට වඩා ඔයාලට ඔයාලා අඳින ඇඳුම් පැළඳුම් වටිනවා. කන බත්පත වටිනවා. මේ පාලකයෝ වටිනවා. පින්වත්නි මේ ඔක්කොම පැවැත්මට හොඳ වෙයි. හැබැයි එක දෙයක් මතක තියාගන්න. මොකක්ද දන්නවද? පින්වත්නි මේ බුද්ධ ශාසනයක අපි ජවය ගන්න ඕන පිළිවෙත් පුරන්න. අපේ ජවය පිළිවෙත් පුරන්නයි ගන්න ඕන. බලන්න රට්ටපාල වගේ ප්‍රදේශයකට මැරෙනකම් කණ්ඩ දෙන්න තරම් ආර්ථික අයියක් තිබ්බ තරුණයෙක් කියනවා අනේ මේ වගේ ජීවිතේක අර්ථය මොකද්ද? මට ජීවිතේ ධර්මයේ නැත්තම් පැවිද්ද නැත්තම් මම ජීවිතේ අතාරිනවා. මට වෙන විසඳුමක් නැහැ. එතකොට අර රට්ටපාලගේ යාළුවෝ කිව්වා අම්මට ගිහින් අනේ මෙයා මහානකම යන්න නැත්තම් මේ කන්නේ නැල්ලු ජීවිතය අතාරිනවලු. ඉතින් ඔය ඔන්න ඔය පැවිදි වෙන්න දෙන්න. එතකොට එයාගේ ජීවිතේ හරි රැකෙයිනි කිව්වාම අම්මා ඔන්න අඩිය පස්සට ගත්තා ටිකක්. ඔය පින්නතුල දාන්නවද පැවිදි වෙලා අවුරුදු 13ක් මඟඵල ලැබිලා නැහැ. පැවිදි වෙලා ඉහළ මඟඵලයක් උපද්දව ගන්න අවුරුදු 13ක් බැරි වෙලා. අපි හිතනවා අද බණ අහලා හෙට භාවනා කරලා අනිද්දාට පිරුණම් පාන්න. අපේ සැලසුම් මෙහෙම. පින්වත්නි හොඳට මතක තියාගන්න මේ වගේ ජීවිතයේ දෙවෙනි ජීවිතයත් අතහැරලා පැවිදි වෙලා පිළිවෙත් පුරද්දිත් එයාගේ ඇතුළාන්තයේ තුල ධර්මයේ වැඩිලා තියෙන්නේ හෙමින්. ඒ නිසා මේ ධර්ම මාර්ගේ කවදාවත් හදිසි වෙන්න එපා. හැබැයි වීරිය අතාරින්න එපා. හොඳට ධර්ම මාර්ගය තුල වීරිය කරන්න. ඉතින් මේ ධර්ම මාර්ගය තුල වීරිය කරන කතාවනේ සමහර රට්ටපාල මහරහතන් වහන්සේට වඩා ඉක්මනට අපට සත්‍ය අවබෝධ කර යන්න පුළුවන් වෙයි. අපි දන්නේ නැහැ ඒක. අපිට වෙලා තියෙන අපේ ජීවිතේ කිසිම වීරියක් නැහැ. එතකොට අපි වීරිය කළ යුත්තේ సంతානේ කියවන්න මිසක් ලෝකේ කියවන්න නෙමෙයි. ලෝකේ කියලා වැඩක් නැහැ පින්නොත් නී. ලෝකේ අවුලලා ලෝකේ හේතු හොයලා ලෝකේ වෙනස් කරලා කිසිම කෙනෙක් නිවිලා නැහැ. මට කියන්න ලෝකේ වෙනස් කරලා සංසිඳිච්ච එක්කෙනෙක් කවුරු හරි කවුරුත් නැහැ. තමන්ගේ ඇතුළාන්තයේ දැකලා ඇතුළාන්තයේ තුලින් සංසිඳිච්ච අය තමයි ඉන්නේ. එහෙනම් අපි සියල්ලට වඩා වටිනාකම දෙන්න ඕන ඇතුළාන්තයේ දකින්න කමට. ඇතුළාන්තයේ බලන්න අපි දක්ෂ වෙන්න ඕන. අපි පළවෙනියෙන් දකින්න ඕනේ ඇතුළාන්තයේ අර්බුදේ කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඇතුළාන්තයේ තුල අර්බුදේ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා අපි හොඳට දකින්න ඕන. එතකොට ඇත්තටම ඇතුළාන්තයේ අර්බුදේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදියටයි. පින්වත්නි, මිනිසුන්ට ලෝකේ මුණ ගැහෙනවා. පළවෙනි අවස්ථාව ලෝකේ හම්බ වෙන අවස්ථාව. ලෝකේ මුණ ගැහෙන්නේ කොයි විදියටද? ඔයාලට ලෝකේ උරගාන්න පුළුවන්, ලෝකේ රස කරන්න පුළුවන් කොයි අවස්ථාවේද? ඇසට රූප පේනකොට, කනට ශබ්ද ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රහ දැනෙනකොට, කයට පහස දැනෙනකොට, මනසට අරමුණු එනකොට ඔයාලට ලෝකය වැටහෙනවා. මට කියන්න, ඊට වඩා ලෝකේ වැටෙන කොතන හරි තැනක් තියෙනවද කියලා? ලෝකේ කියන්නේ ඔච්චරයි. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ ආයතන ලෝකේ කියලා. ආයතන ලෝකේ. දැන් ලෝකේ කියනකොට අපේ ඔළුවට එන්නේ නිකන් රවුම් එකක් නේද? බුද්ධ ශාසනය රවුම් එකක් ලෝකේ කියලා පෙන්නන්නේ. බුද්ධ ශාසනය ලෝකේ කියලා අපට පෙන්නන්නේ මනසට මැවෙන ටිකට. ලෝකී කියන්නේ මේ මොහොතේ අපට මැවෙන ටික. මේ වෙලාවේ ලෝකෙ ඉච්චරයි. හොඳට බලන්න, මේ වෙලාවේ ඔය පින්නතුන්ලාගේ මනසට මැවෙන ටික තමයි මේ වෙලාවේ ලෝකේ. මේ මනසට මැවෙන මට්ටම තමයි බුද්ධ ශාසනය ලෝකේ කියලා විවහාර කරන්නේ. මනසට මැවෙන මට්ටම. එතකොට ලෝකී කියන්නේ, ලෝකී කියන්නේ මැවෙන කම, මානසිකව මැවෙන ටික. ඔබව ලෝකයට එකතු වෙන්නේ කුමක් නිසාද? මානසිකාරේ නිසා. ලෝකයට එකතු වෙන්නේ මානසිකාරේ නිසා. මෙනෙහි කරන්න පුළුවන් මට්ටමේදී විතරයි ලෝකේ මැවෙන්නේ. මෙනෙහි නොකර ඉන්නකොට ඔයාලට ලෝකයක් වැටෙන්නේ නැහැ. ලෝකයක් තේරෙන්නේ නැහැ. ලෝකයක් දැනෙන්නේ නැහැ. ලෝකයක් අඳුන ගන්න බෑ. පින්වත්නි, මේ තමා තුල සිද්ධ වෙන සංසිද්ධිය ගැඹුරින් දකින්ද, තමා තුල සිද්ධ වෙන පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන දේ දකින්ද, මේ ලෝකේ මුණ ගැහෙන මට්ටම තුල අපි ඉන්නේ කාම ලෝකේ නිසා අපට හිතට ආස්වාදේ එනවා. අපි ඉන්නේ කොහෙද? කාම ලෝකේ නිසා අපේ සිතට ආස්වාදය එනවා. එතන අපේ හිතට ආස්වාදේ එනකොට අපි ලෝකයට නෙමෙයි ආසා කරන්නේ. මොකටද ආසා කරන්නේ? ආස්වාදයට අපි ආසා කරන්නේ. අපිට ලෝකයේ මැවෙන කමක් තියෙනවා. ඒ ලෝකේ මැවෙන්නේ මානසිකාරය කළොත් විතරයි. මානසිකාරය නොකර ඉන්නකොට ලෝකයක් වැටෙනවද? මට කියන්න, දැන් ඔයාලා දැන් ධර්මයේ නේද මානසිකාරය කරන්නේ? ඔයාලට දැන් ගෙදර උයපුව මතක් වෙනවද? හැබැයි උයපුව මතක් කරන්න කියපු ගමන් පරිප්පු වෙලාවා, මෑකරල්ලු වෙලාවා, බොන්චු වෙලාවා, කරෝල බෙදලාව ඔක්කොම මතක් වෙනව නේද? ඒ කෑම ගැන කියනකොට නේද මනසට ඉන්නේ ටික? කියනකොට මෙනවා, මෙනෙහි, ඒ කියන්නේ මෙනෙහි වෙනකොටම මැවෙනව මනස තුල. ඒ අනුව මේක තමයි අපි තුල වෙන්නේ. මේ මානසිකාරයෙන් මැවෙන මට්ටමක් තමයි මැවෙන ටික මේ මොහොතේ ලෝකෙ. එච්චරයි. අනේ මොහොතේ ලෝකෙ ඉච්චරයි. මේ මොහොතේ වැටෙන්නේ කොයි ටිකද? ඒ ටික තමයි මේ මොහොතේ ලෝකය. ඊළඟ මොහොතේ මනසට මැවෙන ටික වැටෙනකම මානසිකාර ප්‍රත්‍යයෙන් හටගන්නා වූ මානසික ගතිය තුල තමයි ඔබේ ලෝකේ තියෙන්නේ. ඔබේ ලෝකයේ තුල සියල්ල හැම වෙලාවකම නැහැ. සියල්ල හැම වෙලාවකම නැහැ. මනසට මැවෙන මට්ටම තුල ලෝකේ වැටෙනවා. ඒ මට්ටමින් අයින් වුණාට පස්සේ වැටෙන්නේ නැහැ. එතකොට ලෝකේ මුණ ගැහෙන මට්ටම කොහමද? ලෝකේ මුණ ගැහෙන මට්ටම තමයි අරමුණු මුණ ගැහෙන. රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන. මේ ඇස තිබ්බම රූප පේනවා, කන් තිබ්බම සද්ද ඇහෙනවා, නාසය තිබ්බම ගඳ සුවඳ දැනෙනවා, දිව තිබ්බම රහ දැනෙනවා, කය තිබ්බම පහස දැනෙනවා. ඒ දැනින මට්ටමට අපි කියන්නේ ආයතන කියලා. ආයතන. ඇහැට රූප පේන මට්ටම තියෙන්නේ. ඒකට මොකද්ද කියන්නේ? ආයතන කියලා. කනට ශබ්ද ඇහෙන මට්ටම. එතකොට තමයි සෝතායතන ආයතන. ඇහැට රූප පේන මට්ටම, ඒක තමයි ආයතන. ආයතන කියන්නේ ඒකට. දැන් ඇහැට රූප පේන්නේ නැත්නම් ඒ වෙලාවේ ඇහැ ආයතනයක් නෙමෙයි. ඒකට අපි කියන්නේ මොකද්ද? චක්කු ඉන්ද්‍රිය කියලා. කනට ශබ්ද ඇහෙන මට්ටමේදී කියන්නේ මොකද්ද? සෝත ආයතනය. කනට ශබ්ද ඇහෙන්නේ නැතුව තියෙන වෙලාවට කන මොකද්ද? සෝත ඉන්ද්‍රිය. ආන තේරුණාද? ඉන්ද්‍රියයි ආයතනයි කියන්නේ මොකද්ද කියලා. ජීව දැන් මේ වෙලාවේ ඔය පින්නතුන්ලාගේ දිව දිව ජීවහායතනයක්ද? ජීවහා ඉන්ද්‍රියක්ද? ඉන්ද්‍රියක්. ඇයි රස වැටෙන්නේ නැන්නේ දැන්? මේ වෙලාවේ ඒක දැන් තේරුණාද? එකම දේ එක එක විදියට විවහාර කරන්නේ ඇයි කියලා. ආයතන කියන්නේ ඒ වගේ මොනවද කරන්නේ? ආයතනේ ආයතනවල තියෙන්නේ ඒවයි කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය. ජීවහා යතනේ තමයි රස දිව්වා යතනේ තමයි රස තණ්හාව නිපදවන්නේ. චක්කා යතනේ තුල තමයි රූප තණ්හාව හදන්නේ. එහෙනම් ආයතන මට්ටමේදී තණ්හාව හැදුවට ඉන්ද්‍රිය මට්ටමේදී තණ්හාව හැදෙන්නේ නැහනේ. එතන මේ විදියට තණ්හාව හැදෙන්නේ කොහොමද? මේ විදිහට ලෝකයේ උරගානකොට ලෝකයත් එක්ක එකතු වෙනකොට ලෝකයත් එක්ක එකතු වෙන මට්ටමේදී අපි තුල ලෝකයත් එක්ක නැවත නැවත එකතු වෙන මට්ටමේදී අපි තුල ඇත්තටම පින්වත්නි මොකද්ද වෙන්නේ? ඇත්තටම අපි තුල වෙන්නේ ලෝකයත් එක්ක එකතු වෙන මට්ටමේදී ඒ එකතු වෙන ලෝකයේ සම්බන්ධ අපිට ආස්වාදයේ කියලා එකක් හිතට එනවා. රූප දැක්කාම ඒ රූපේ මනාපමනාප වශයෙන් අපි අඳුනගන්නේ කෙලෙස් ගතිය නිසා. අපිට සමහර රූපවලට අපි මනාපයි, සමහර රූපවලට මනාප නැහැ. ඇයි අපිට එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඒ මනාපමනාපකමට අදාළ මූලික මානසික ප්‍රවාහයක්. ඒකට කෙලෙස් ගතිය කියලා අපි කියන්නේ. ඒක අපේ හිතේ තියෙනවා. ඒ කෙලෙස් ගතිය අපි කොහෙන්ද අරන් ඇවිල්ලා තියෙන්නේ? කොයින් දරන් ඇවිල්ලා තියෙන්නේ? ඒක සංසාරයෙන් අරන් ඇවිල්ලාද? මොකද අපි පළවෙනි වරට ඉපදුනා නෙමෙයි මෙහි. අපි ඉපදී මෙරි ආපු જાතියක්. එතකොට ඉපදී මෙරි අපි සංසාරේ බොහෝ කාලයක් එනකොට ආපු සංසාර ගතියක් අපේ ඇතුලේ තියෙනවා. ඒ සසර ගතිය අපි පෙර ජීවිතේ අතහැරලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ගතියත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඒ ගතියත් එක්ක තමයි ප්‍රතිසන්දිය කරා අපේ සිත ඇවිල්ලා තියෙන්නේ. ඒ කෙලෙස් ගතිය අතහැරිලා නැහැ. ඇත්තටම කෙලෙස් ගතිය එතන මෙතනම අතහැරෙනවා නම් පිරිනුවම් පාන එකක් ගැන කතා කරන්න ඕනේ නැහැ. ඒ කෙලෙස් ගතියත් එක්කම දැන් මෙහි ජීවිත හුරුව තියෙන්නේ. ඒකත් නැවත නැවත කෙලෙස් ගතියක් විදියට කන්වර්ට් වෙනවා, පරිවර්තනය වෙනවා. මෙහි ජීවිත හුරුව තියෙන්නේ. ඒ ජීවිත හුරුව නැවත සසර ගතියක් විදියට ඒකට එකතු වෙනවා. දැන් මේ කාලේ විශේෂත්වය තමයි බණ ඇහෙනවා. ආර්ය ෂ්ටාංගික මාර්ගය ගැන කතා කරනවා. සතර සතිපට්ඨාන ගැන කතා කරනවා. එතකොට මේ කුසල ගතියක් තමයි Tamange సంతාණයට එකතු වෙන්නේ. ඒ කුසල ගතිය විසින් අර කෙලෙස් මඩ ටික ගහලා දාන්න උදව් කරනවා. ඒ කුසල ගතිය තුල ආර්ය ෂ්ටාංග මාර්ගයේ වඩාගෙන පටිච්ච සමුප්පාදයේ ඔස්සේ විමසාගෙන විදර්ශනා කරගන්න බැරි වුණොත් ඒ කුසල ගතිය තුලින් ලැබෙන යහපත තමයි සුගතියට යන්නේ. මේ කාලේ හොඳට බණාලා භාවනා කර කර ඉඳලා මේ දිපිරුණම් පාණ්ඩ උමනාව නැතුව නෑ. ඉතින් ධර්මයක් හම්බුනේ කම කොච්චරද දෙයක්ද? දන් දෙන්න හම්බුනේ ක කොච්චර දෙයක්ද? මල් පූජා කරන්න හම්බුනේ කොච්චර දෙයක්ද කියලා යා මෙහි අර බුද්ධ ශාසනයේ නාමයෙන් තියෙන ටිකට සාදු කියනවා. ඉතින් ඒ සාදුකාරී නරක නෑ, ඒක හොඳයි. ඒ සාදුකාරීන් යා උපරිම අරන් යන්නේ සුගතියට. දැන් ඔන්න ආයෙ සුගතියට ගියා. දැන් සුගතිය යා ඉන්නවා. පෙර මල් පූජා කරපු එක බලපාලා තියෙන්නේ. සුගතියනවා කිය ලස්සන රූපයක් කෙනෙකුට හම්බෙන්නේ. එයා හොඳට බුදුරජාණන්සට මල් පූදලා ඒකට යන ලස්සන රූපයක් හම්බෙනවා. හොඳට බුදුගුණ කඩ ගගා කියකිය ඉන්නවා. එයා උපදිනවා මනුස්ස ලෝකේ. ලස්සන කටහඬක් හම්බෙනවා. ලස්සන කටහඬක් හම්බෙනවා. දැන් ලස්සන කටහඬක් හම්බෙනකොට එදාට ධර්මයේ නැත්තා. අද ධර්මයේ තියෙනවා. එයා හොඳට බුදුගුණ කියනවා, පිරිත් කියනවා. ඒකෙන් රැස් වෙනවා එයාට කුසල සංස්කාරයක්. ඒ කුසල සංස්කාරයෙන් එයා ආයෙ මනුස්ස ලෝකෙට ඊළඟ ජීවිතේ ආවා කියමුකෝ. එනකොට ලස්සන කටහඬක් දැන් එයාට තියෙනවා. එයාට තියෙනවා ලස්සන කටහඬක්. දැන් එයාට ඒ ලස්සන කටහඬක් තිබ්බට එයා දැන් ඒ කටහඬ දැන් එයාට ධර්මී නැහැ. ඇයි ධර්මී කොයි වෙලෙ ඉවර වෙලා යයිද දන්නේ නැහැ. එච්චරට මේ කාලේ ධර්මීට වටිනාකමක් නැහැ. ධර්මී නම් පින්වත් නී වැඩි කාලයක් තියෙයි කියලා අපිට හිතන්න බෑ. කියන්නේ ධර්මී මැරෙනවා නෙමෙයි පින්වත්නි ධර්මී මිය දෙන්නේ. නමුත් ධර්මී දරා ගන්න సంతානි ලෑස්ති වෙන්නේ නැතිකොට ධර්මී යට යනවා. ධර්මී හැම කාලෙම තියෙනවා. ධර්මී දරා ගන්න මිනිසු නැති වෙනකොට ධර්මී කාලේ වැලි තලාවෙන් වැහිලා යනවා. ඒ කාලෙන් වැලි තලාවෙන් වැහිලා යනකොට ඒ පෙර බුදුගුණ කිය කී බුදුගුණ වඩ හිටපු කෙනාට මිහිරි කටහඬක් ලැබිලා දැන් ඒ කටහඬ ලැබෙනකොට ධර්මී නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් එයා ඒ කටහඬ විකුණන්න පටන් ගන්නවා. එයා ඒ කටහඬ කටහඬට ලන්සුවක් තියෙනවා. ඇයි ලස්සන පෙර බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ප්‍රතිලාභයක් විදිහට ලැබිච්ච ලස්සන කටහඬ ලක්ෂ ගානකට එයා විකුණනවා, කෙලෙස් වෙනුවෙන් විකුණනවා, කාමරාගේ අවස්සන්ඩ පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීම නිසා දැන් එයා ආය සතර අපායට වැටෙනවා. බලන්න සසර අවදානම සුගතියෙන් සුගතියට ගින් ආයෙත් වලාකුළු අතර හඳ හැංගිලා යනවා වගේ පින්වත්නි බලන්න ජීවිතේ කඩාගෙන වැටෙන විදිය. ඒ නිසා මෙහෙදී ජීවිතාවබෝධය කරා යන එක එකම විසඳුම. විශ්වාසයක් නම් තියන්න එපා මේ වෙලා. හොඳම දේ මේ භවයේ කිසිම විශ්වාසවන්ත සාක්ෂි නැහැ පින්වත්නි. හොඳම දේ කොමාරි සංසිඳින්න ජවය ගන්න එක. ඉතින් ඒකට තියෙන ඔබට එක දෙයයි. මොකද්ද? මේක තේරුම් ගන්න. මානසිකාරේ මත මැවෙන ලෝකය අරමුණු ප්‍රතිබද්ධව තමයි මේ මැවීම සිද්ධ වෙන්නේ. අරමුණු ඕන. ඒ අරමුණු ඇතුලේ තමයි මේ අවිද්‍යාසහගත මැවීමකට අහු වෙන්නේ. අහු වුණාට පස්සේ ඒ යාට ආස්වාදේ එනවා හිතට. ඒ සුඛාස්වාදේ එනවා. ඒ සුඛාස්වාදයට යා තණ්හා කරනවා. ඒ ආසා කරන්නේ සුඛාස්වාදයට. ඒ සුඛාස්වාදයට තණ්හා කරනකොට එයාට සිද්ධ වෙනවා ලෝකය පරිස්සම් කරන්න. ඇයි? එයා ආසා කරන්නේ සුඛාස්වාදයට පරිස්සම් කරන්න වෙන්නේ ලෝකේ. බලන්න පින්වත්නි මේක උබතෝ කෝටික ප්‍රශ්නයක් නෙමෙයිද? එයා ආසා කරන්නේ තමන්ගේම ආස්වාදයට පරිස්සම් කරන්න වෙලා තියෙන්නේ මොකද්ද? එළියේවා. ඇයි එළියේවා පරිස්සම් කරන්නේ? එයා හිතනවා එළියේ ලෝකේ පරිස්සම් නොකළොත් මට ආසා දෙන්නේ නැහැ කියලා. දරුවා කවලා පොවලා නාවලා මගේ ඇස් මට්ටමේ හිටියේ නැත්තම් මට ආසා දෙන්නේ නැහැ කියලා. දරුවා කවලා පොවලා අඳලා නාවලා කරලා ඇස් මට්ටමේ හිටියාම ආසා දෙනවා කියලා ඔයගොල්ලෝ පිළිගන්නවා නම් දරුවෝ නැති අපි මොන ආසා දෙන්නේ ඉන්නේ? මොකද්ද මේ කතාවේ තියෙන යථාර්ථය? ඔයාලා හිතනවාද මේ දරුවෝ නැති මිනිස්සු අඬ අඬ පොළොවේ හැප්පි හැප්පි ඉන්නවා කියලා? ඒගොල්ලෝ ඔයාලටත් වඩා ආසාදයෙන් ඉන්නවා. ඒ ඕගොල්ලන්ටත් වඩා බර සැහැල්ලුයි එයාලට. ඇයි? ලෝකේ පරිස්සම් කරන්ඩ දඟලන්ඩ දෙයක් නැහැ. අවම වටිනාකම් තිබ්බාම අවම පරිස්සම් කිරීම තියෙන්නේ. අවම පරිස්සම් කිරීම තිබ්බට පස්සේ එයාගේ ඇතුළාන්තේ හරි සැහැල්ලුයි. එයාගේ ඇතුළාන්තය හරිම සැහැල්ලුයි පින්වත්නි. හරිම සැහැල්ලුයි. ඔය පින්නතුන්ලාට බුද්ධ ශාසනී නාමින් අලුතින් නොබැඳී ඉන්නවත් සැලැස්මක් තියෙනවද? බැඳිච්චේවා තිබ්බාවේ කියමුකෝ. දැන් බැඳිලා ඉවරයිනේ. බැඳිච්චේවට කරන්න දෙයක්වත් නැහැනේ. දැන් මේ බැඳගත්ත බෙරේ ගහන්නම වෙලා කියලා අපි කියමු ගමේ කතාවට. ඉස්සරහට නොබැඳී ඉන්න ඔය පින්නතුලගේ මොකද්ද තියෙන ප්ලෑන් එක? මොකද්ද ඔයගලගේ තියෙන සැලැස්ම? ඔයාලට මොකුත් නැහැ. ඒ නිසා ලංකාවේ බෞද්ධයන්ට සැබෑ බුද්ධ පූජාව කරන්න අමාරුයි. සැබෑ බුද්ධ පූජාව වනාහි නිකෙලෙස් හර්ද සාක්ෂිය. ලෝකෙ එච්චර රසවත්, එච්චර මිහිරි, එච්චර මනාප බුද්ධ පූජාවක් ලෝකෙ නෑ. පින්වත්නි ලෝකේ මිහිරිතම සුන්දරම බුද්ධ පූජාව තමයි නිකෙලෙස් හර්ද සාක්ෂිය. ඒකෙන් බුද්ධ පූජාව තියෙන දවසට බුදුරජාණන් වහන්සේව අපිට දර්ශනේ වෙයි. ඒ නිකෙලෙස් හෘද සාක්ෂිය වනාහි භාගතුනාංශයට කිට්ටු වෙන එකම එක උපාය මාර්ගේ. එච්චනයි රහස. බුදුරජාණන් වහන්සේට කිට්ටු ශ්‍රාවකත්වයේ වනාහි විහාරයේම ඉන්න එක නෙමෙයි, සිවුරු පොටේම දැවටි දැවටි ඉන්න එක නෙමෙයි, සංඝ පිරිස අනුවම පස්සෙන් යන එක නෙමෙයි. රාගයෙන්, ඡන්දයෙන්, නන්දියෙන්, උපාදානයෙන්, අභිනිවේශයන්ගෙන් බැට නොකන මට්ටමට මේ මොහොතේ පුදුමාකාර සංසිඳීමකින් ජීවිතේ විමස විමසා බලන කම. අන්න ඒ විදිහට විමසා බලන්න ඔය පින්නතුන්ලා ආරම්භ කරන්න ඕන. එබඳු විමර්ශනයක් පිණිස ඔය පින්නතුන්ලාට මේ බුද්ධ දේශනාව හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරලා තිබෙන්නේ පූජා ප්‍රසන්න මහත්මා, එම මහත්මිය දියණියන් දෙදෙනා ඇතුළු පින්නතුන් බෞද්ධ රූපවාහිනිය හරහා මේ දේශනාව විකාශනය කරන්නට දායකත්වයේගෙන කටයුතු කරනවා. පූජා ප්‍රසන්න මහත්මා, එම මහත්මිය ඇතුළු දියණියන් දෙදෙනා ඇතුළු සියලු පින්නතුන්ට මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. පූජා ප්‍රසන්න මහත්මා ඇතුළු සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතුපකාර වේවා. වසර 33කට පෙර මිය පරලෝකීය ජයවීර රොද්‍රිගෝ පියතුමන්ට, වසර 22කට පෙර මිය පරලෝකීය SKD ප්‍රේමාවති මෑණියන්ට, ඒ වගේම තමන්ගේ ආච්චි අම්මාට, බිගිලින් ආච්චි අම්මාට, කළුඅප්පු සීයාට, නිමන්ති භාග්‍යා දේනිය ඇතුළු මියගිය සියලු ඥාතීන්ට මේ කුසල අනුමෝදන් වේවා. මේ කුසලානි සංස ධර්මයන්නේ ඥාතීන්ගේ භවයේ සුවපත් කරගන්නට හේතු වේවා. පූජා ප්‍රසන්න මහත්මා සායම මහත්මියගේ නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලු ඥාතීන්ට මේ කුසලානි සංස ධර්මයන් හේතු වාසනා වේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් ආශිර්වාද කොට තිබෙනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවරයන් වහන්සේ වන දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මේ විහාර පරම්පරාවේ වැඩ සිට අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයට අනුමෝදනා කොට තිබෙනවා. මේ ඉහළ භෝමිරේ ශ්‍රී විද්‍යාලෝක මහපිරිවෙන් විහාරාධිපතිව වැඩවිසූ අතිපූජනීය මුල්ලේගම පඤ්ඤාසේන නායක ස්වාමින් වහන්සේ, මුල්ලේගම ශ්‍රී ලංකාර ස්වාමින් වහන්සේ, වතුරුගම අතුලවංශ ස්වාමින් වහන්සේ, අතුරුගිරියේ ඥානවිමල නායක ස්වාමින් වහන්සේ, ජලතර ශ්‍රී මේධානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයට මේ කුසල් උපකාර වේවා. සියලු දිනාටම මේ කුසලානි සංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා. පියාරවාසීව වැඩවිසූ සියලු ස්වාමීන් වහන්සේලාද සිහි කරලා තිබෙනවා. උඩුතු තිරපිටියේ සීලවිමල ස්වාමින් වහන්සේ, ඉඹුල්පේ නන්දසාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, එවැගේම මේ විහාරස්ථානයේ කටයුතු කරමින් සිටි සියලු ගිහි පින්නතුන්ට ආශිර්වාද කොට තිබෙනවා. එවගේම විහාරාධිපති අපේ නායක ස්වාමින් වහන්සේටද අපි ආශිර්වාද කරනවා. මහවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අතිපූජනීය මහෝපාද්‍යය විද්‍යාලෝක මහපිරිවෙන් ඇතුළු පංචමහ විහාරාධිපති නම කියන්න අවසරයි අතුරුගිරියේ විමල වංශ නායක ස්වාමින් වහන්සේටත් මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා. විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට මේ කුසල් බලවත් වේවා. සියලු දෙනා වහන්සේටම මේ කුසල් නිවන් පිණිස හේතුපකාර වේවා. විහාරාධිකාරී කොරතොට සුබෝධ වංශ ස්වාමින් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටද මේ කුසල් බලවත් වේවා. සියලු මහා සංඝරත්නයටද මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හේතු වාසනා වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. එවැගේම යාකාල ග්‍රාමයේ මියගිය තරුණ පින්නතුන් සිහි කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ ස්වාමීන් වහන්සේලාට මේ විහාරස්ථානයට උපකාර කළ පින්නතුන්ට ද අනුමෝදනා කොට තිබෙනවා. තුසාර සරච්චන්ද්‍ර මහත්මා, தினேஷ் புத்திக மகாத்மா, சமிந்த பத்மதிலக மகாத்மா, சரத் மகாத்மா, சமிந்த மகாத்மா, நலிந்த விஜயசிங்க மகாத்மா, பசிந்து மதுரங்க மகாத்மா, பிரதீப் பிரணசிங்க மகாத்மா பிரதான பின்னத்தும் சியலு தினாட்டமது அனுமோதனா கொட்ட திபேனோ. தர்மஸ்ரவணையட்ட மே புண்ணிய பூமியட்ட ரசுனு சியலு பின்னத்துண்ட மே குசால் பலவாத்தேவா. சியலு தினாகே மே ஜீவித்த தர்மீங் ஆலோகமாத்தேவா. எம தினாட்டம மே குசால் நிவன் பினிசவேவா. ஆகாசட்டா சுபும்மட்டா தேவா நாகா மஹித்திகா புண்ணியந்தங் அனுமோதித். ஆகாசட்டா சுபும்மட்டா தேவா நாகா புண்ணியந்தங் அனுமோதித்வா சிரங் ரக்கந்து தேசனா. ஆகாசட்டா சுபும்மட்டா தேவா நாகா மஹித்திக புண்ணியந்தங் அனுமோதித்வா சிரங் ரக்கந்து த்வங் சதா.
சாது சாது சாது. සදේවත්නි දේශනා පවත්වා වදාළ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනාවන් එක්කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූපවාහිනියේ බාහිර පිටිකත කිරීමක් ලෙසින් පහළ බෝමිරිය ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථ පුදුබිමේ සිට ඔබ වෙත සමීප කළ උතුම් දායකත්ව ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.